ගරු ආචාර්ය අනිල් ජයන්ත අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි. අද දේශීය ආදායම් පන්තරට ගෙනෙන සංශෝධන පිළිබඳ විවාදයේ ඇතනම මේ සංශෝධන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සංශෝධන මොනවද කියලා සාකච්ඡා කරන්න ප්‍රථමයෙන් ඇයි මේ සංශෝධන වලින් සිදුවෙන්නේ මොකක්ද, මේ සමාජයට ඇති වැදගත්කම මොකක්ද කියන කාරණේ පොඩ්ඩක් තේරුම් ගන්නට ඕනේ. අපි කවුරු ආණ්ඩු කළත් ආණ්ඩු කරන එකදී ආණ්ඩුවක් පත් වෙන්නේ පොදු ජනතාවගේ.
ඕඩර් ප්ලීස්. සභාවේ වැඩ කටයුතු අවසන් කරන්නට අවශ්‍ය කාලය ලබා ගැනීමට එකඟද?
හයි.
හොඳයි, කතා කරන්න ඇමතුමනි.
බොහොම ස්තුතියි. සමාජයක ආණ්ඩුකරණයේදී ආණ්ඩුව පවත්වාගෙන ආණ්ඩුවට පැවරෙන වගකීම්, ඒ මහජන යුතුකම් ඉෂ්ට කරන්න ප්‍රධානම දෙයක් තමයි ඒ සාධාරණ බදු මූලධර්ම වලට අනුව බදු අය කරගන්න එක. බදු අය කරගන්න එක ගැටලුවක් නෙමෙයි. බදු වංචා සිදු කරන එක, ඒ වගේම අය කරගන්න බදු අවභාවිත කරන එක තමයි ගැටලුව බවට පත් වෙන්නේ. ඒ නිසා සාධාරණාකාරයට, සරලාකාරයට, පහසුවෙන් ඒ රාජ්‍ය පවත්වාගෙන යන්න බදු අය කරගන්න එකම යහපත් සමාජයක මූලධර්මයක්. ඒ නිසාම තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ යහපත් සමාජයක් හදන්න, ඔක්කොටම මේ වැඩදායි සමාජයක් හදන්න ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ කරුණු තියෙනවා. ඒ අනුව තමයි මේ පදනම බවට පත් වෙන මේ ඉදිරිපත් කළ තියෙන සංශෝධන වලින් මම කියන්නේ තව අපිට ඉදිරියේදී තවත් සංශෝධන කරගන්න වේවි. තිබුණු තත්වේදී අපි පියවරෙන් පියවර මේ සාධනීය දිශාවට බදු මූලධර්ම වලට එකඟව එන්නේ අනුකූලතාවයෙන් තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුකූලතාවයේදී අපි ඇස්තමේන්තු කරන ලද බදු ආදායම අය කරගන්න පුළුවන් නම් වර්ෂයේ මුලදී අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමත කරලා අයවැයකදී කියනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඊළඟ අවුරුද්දේදී අපි අපේ වියදම් පියවා ගැනීම සඳහා ආදායම් එකතු කරනවා කියලා. එහෙනම් ආණ්ඩුවක වගකීම තමයි ඉන්නේ සැලසුම් කරන්නේ ඒ කරපු ආකාරයට එකතු කරගන්න පුළුවන්ද කියන එක. ඒ සඳහා බලපාන කාරණා අතර බදු පරිපාලනයේ කාර්යක්ෂමතාවය, ඒ වගේම බදු අනුකූලතාවය, බදු පදනම පුළුල් කරගන්න ඕනේ. අපි ඔක්කොම මෙතෙන්ට සම්බන්ධ වෙන්න ඕනේ. ඇත්තටම මේ සමාජයේ වැරදි අදහසක් තියෙනවා, කීප දෙනෙක් බදු ගෙවන, අනිත් අය බදු ගෙවන්නේ නැහැ කියලා. ඒක වැරදි. මේ සමාජයේ සියලු දෙනා බදු ගෙවනවා. කිසි ස්ථිර ආදායමක් නැති කෙනත් ආණ්ඩුවෙන් යම් දීමනාවක් ලබන කෙනත් බදු ගෙවනවා. අපි අස්සසම ආදායම් ලාභියෙක් ගත්තොත් ඔහු ආදායමක් උපයන්නේ නැහැ කියලා හිතලා ඔහුට ලැබෙන රුපියල් 500,000 ඔහු කඩේට ගිහිල්ලා මොනවාරි බඩු මුට්ටු ටිකක් ගත්තොත් ඔහුත් බද්දක් ගෙවනවා. මේ කියන්නේ සෑම කෙනෙක්ම මේ රටේ පුරවැසියෙ බදු ගෙවනවා. හැබැයි ආදායම් බදු වලට එනකොට ආදායම අනුව තමයි බදු ගෙවන්නට වෙන්නේ සාධාරණ පදනමකට. ඒ නිසාම තමයි අපේ ආදායම් බදු නීතිය තියෙන්නේ every person is liable to tax. සෑම තැනැත්තෙක්ම ආදායම් බද්දට යටත්. තැනැත්තා යන්නට තනි තනි පුද්ගලයෝ ඉන්නවා, සමාගම් ඉන්නවා, තවත් සංස්ථාපිත ආයතන තියෙනවා. එහෙනම් මූලික වශයෙන් සියලු දෙනෙක් බදු ගෙවන. හැබැයි කොහොමද ගෙවන්නේ? එන්නේ ආදායම් බදු ගෙවීමේදී සාධාරණ පදනම වැඩියෙන් ආදායම් උපයන කෙනා සාපේක්ෂව වැඩියෙනුත්, අඩුවෙන් උපයන කෙනා අඩුවෙනුත්, ඒ වගේම තමුන්ගේ වියදමට ප්‍රමාණවත් ආදායමක් නැත්නම් ඔහු බදු ගෙවන්නේත් නැහැ. ඒ නිසා තමයි ආදායම් බදු ගෙවීමේදී බදු නිදහස් දීමනාවක් සාමාන්‍ය පුරවැසියන්ට පුද්ගලයන්ට දීලා තියෙන්නේ අවුරුද්දකට 118ක්. අපි 2025 වර්ෂයේදී අපි එනකොට තිබුණේ 112යි, අපි ඒක 118 දක්වා වැඩි කරා. අපි ඉදිරියේදීත් කල්පනා කරලා බලනවා කොහොමද මේ සාධාරණ බව තව පුළුල් කරගන්නේ. නම් මේ පදනමම තියෙන්නේ මෙන්න මේ සාධාරණ බව. ඒතර ආදායම් එක අය කරගැනීමේ කාර්යක්ෂමතාවය මම පෙන්නුම් කරා නම් 2025 වර්ෂයේදීත් ඉතා විශාල ප්‍රගතියක් අත්පත් කරගත්තා. සැලසුම් කරාට වඩා අපි වැඩිපුර ආදායම් එකතු කරගත්තා. ඒ එකතු කරගත්තේ අපි නාස්ති කරේ නැහැ, වංචා කරේ නැහැ, මැති ඇමතුරුන්ගේ අවශ්‍යතාවලට ඉෂ්ට කරගත්තේ නැහැ. ඒවා පෙරලා මහජනතාවට දුන්න විශේෂයෙන්ම සහන විදියට ද්විත්ත සුලිකුණාටුව ආපු වෙලාවේදී අපිට පුළුවන් උනේ රුපියල් බිලියන 500ක් විවිධ වැඩසටහන් යටතේ වෙන් කරන්න මෙන්න මේ නිසයි. ඒ වගේම මේ දැන් ලෝක පරිමාණය නැති වෙලා තියෙන යුද තත්ත්වයේදී තවත් අතරේක රුපියල් බිලියන 100ක් වෙන් කරන්න පුළුවන් උනේ ඒ අනුව. ඒක 2025 දී අපි ඒක ආරම්භ කරනවා. දැන් 2026 දී මේ විවිධ දුෂ්කරතා, අභියෝග, චෝදනා මැද මේ වෙනකොටත් මැයි 15 වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා අපි සැලසුම් කරලා තියෙන මේ අවුරුද්දේ බදු ආදායමෙන් 143.1% අය කරගන්න. සාමාන්‍යයෙන් බදු ආදායම් බදු දෙපාර්තමේන්තුවත් එවැනි ආදායම් සැලසුම් කරදී පළවෙනි මාසයේදී සැලසුම් කරන්නේ 140%යි, දෙවැනි මාසයේදී සැලසුම් කරන්නේ 108%යි. අපිට පුළුවන් වෙනවා මාස 4 මාරක් යනකොට 140 ඉක්මවලා 143 ලකුණු කරන්න. සමස්තයක් වශයෙන් ගත්තාම රුපියල් බිලියන 2273ක් අපි අය කරගෙන තියෙනවා. මේකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද? මේ අනුකූලතාවය අපේ විශාල ප්‍රමාණයක් අපි දන්නවා තාමත් බදු දැලට එකතු වෙච්ච නැති බදු අනුකූලතාවයට ආපු නැති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා අපි ආදායම් ඒකාග්‍රතාවය මේ ෆිස්කල් කොන්සොලිඩේෂන් එක පවත්වාගෙන යන්න ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ බදු දැලට එකතු වෙන්නට ඕනේ, සම්බන්ධ වෙන්න ඕනේ, මේ සහයෝගය ඇති කරගත්තට පස්සේ අපිට පුළුවන් තව ක්ෂේත්‍ර ලබා දෙන්න. එහෙම නැතු එකපාරම මතු කරනවා මේක නඩු දාන්න යනවා, මේක ඉතාම අසාධාරණයි. මෙතන වාද විවාද කළ යුතු වන්නේ මේ ඉදිරිපත් කරන ලද සංශෝධනවල මම මේ කිව්ව මූලධර්ම වලට තියෙන එකඟතාවය. ආදායම් බදු දෙපාර්තමේන්තුවට කිසිදු වමනාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය කරන්නේ පළමුවෙන්ම කාර්යක්ෂම බදු අය කරගන්න. බදු අය කිරීමේදී යන වියදම අඩු කරගන්න. දැනටත් අපේ කලාපයේ ගත්තාම ශ්‍රී ලංකාවේ රුපියලක් අය කරගන්නකොට ඒ සඳහා වැය කරන මුදල සාපේක්ෂව ඉන්දියාව, බංග්ලාදේශ, පාකිස්තානය, මැලේසියාව වගේ රටවල් ගත්තාම අපි ටිකක් උඩින් ඉන්නේ. ඒ නිසා අපි මේක තාක්ෂණයේ කැඳවමින් බදු අනුකූලතාවය වැඩි කරමින් අන්න අපිට පුළුවන් වෙනවා මේක එකතු කරගන්න. අපි කවුරුත් දන්නවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නඩු දාන්න කාවත් නඩු ගෙන්නන්න යන්නේ. අපි කවුරුත් දන්නවා නඩු වලට ගියොත් වියදම් වැඩි වෙනවා, බදු එකතු කරගීමේ පිරිය වැඩි වෙනවා. ඉතින් අපිට කිසිදු මේ එහෙම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. හැබැයි මේ නඩු කටයුත්ත පවා අපි ඇතුළත් කරන්නේ අදාළ ක්‍රියාමාර්ග පියවරෙන් පියවර අරගෙන වෙනත් විකල්පයක් නැතිම වුණොත් මේ සඳහා අදාළ දිනදීම්, කල්දීම්, වෙනත් ක්‍රියාමාර්ග දෙනවා, කැඳවීම්, සාකච්ඡා කිරීම, ඔවුන්ටත් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව දීලා බැරිමම තැනක් විශේෂයෙන්ම වුණොත් තමයි මේ නඩු කටයුතු වලට යන්නේ. අපි දන්නවා ඉතිහාසයක් ඇතුලේ අතීතයේදී කොච්චර ආකාරයට මේ බදු අය කරගැනීමේ තිබිච්ච ගැටු නිසා බදු වංචා වෙලා තියෙනවද? ඉතාම සුප්‍රකට වැට් බදු වංචාව බිලියන ගණනක් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ගත්තාම විශාල බදු ලීකේජ් එකක් තියෙන නිසා කිසිදු ආකාරයකට කාටක්වත් දඬුවම් කිරීම හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් මේ තියෙන්නේ නිසි ආකාරයට සමාජයට අවශ්‍ය කරන බදු ටික එකතු කර ගැනීම සඳහා වූ ගමන් මාර්ගයක් මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් බදු අනුකූලතාවයේ සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධනවල මම එකක් දෙකක් පෙන්නුම් කරන්න. මේ අනුකූලතාවය වැඩි කරගන්න අපි දන්නවා තමුන්ගේ පසුගිය වර්ෂයේ තක්සේරු ආදායමට වඩා ඊළඟ වර්ෂයේ තක්සේරු ආදායම වැඩි වෙනවා නම් යම් පුද්ගලයෙක් සුව කැමැත්තෙන් සද්භාවයෙන් ඔහුගේ ගණනය කිරීම කරලා පසුගිය වර්ෂයට වඩා 120ක් වැඩිපුර ගෙවන්න සිද්ධ පුළුවන් නම් ඔහු ඒ පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙනවා. අපි පළමුවෙන් අන්න විශ්වාස කරනවා, නඩු දාන්න යන්නේ නැහැ. පළමුවෙන් ඔහු විශ්වාස කරනවා. ඔහු සඳහා ඉදා දිවුරුම් ප්‍රකාශයේ සැලකිලිට භාජනය කරමින් ඔහුට අපහසුවකින් තොරව, ගැටලුවකින් තොරව බදු ගෙවන්න ඉඩකඩ ලබා දෙනවා. අන්න ඒ අනුකූලතාවය වැඩි කරගන්න එතනින්. ඒ වගේම ඒකක බාර සම්බන්ධනත් අපි සමහර දන්නවා මේ බදු අය කරගන්නකොට දැනටමත් තියෙන නීති රීතිවල අනපනත්වල ගැටලු නිසා සමහර අය මේ බදු වලින් රිංගා යෑම තියෙනවා. අපි බදු වලදී භාවිත කරන වචනයක් වෙන බදු ආදායම එකතු කරගන්න බැරි වෙන tax avoidance and evasion, බදු පැහැර ඇරීම සහ නොගවයි මග ඇරීම, එන්නේ නොගවයි දීම සහ පැහැර ඇරීම මග ඇරීම හඳුනාගත්තු ඒකක දෙකක් අපි මෙතෙන්දී එකතු කරගන්න. ඒ කියන්නේ ඒකක බාර සම්බන්ධයෙන්ුත් ඔවුන්ට සිද්ධ වෙනවා. දැන් ඒකක බාර කවුද ඒකක බාරේ ඉන්න නියෝජිතයා, ඔහුට කොච්චර මුදල් යනවද, ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරන්න. එහෙම දැනට දැන් යම් බදු සාන ප්‍රමාණයක් දීලා තියෙනවා. හැබැයි ඉදිරියේදී ඒ තොරතුරු හරියට ඉදිරිපත් කරන්නේ නැත්නම් ඔවුන් වාසික සමාගමක් ලෙස සලකලා බද්දට යටත් වෙනවා. මේ සෑම ක්‍රියාමාර්ගයක්ම අරන් තියෙන්නේ ප්‍රධාන වශයෙන් බදු අනුකූලතාවයේ වැඩි කරගන්න ක්‍රමිකව ඉදිරියට අරගෙන යන්න. ඊළඟට සාධාරණ බව, මේ බදු වල සාධාරණ බව ඉතාමත් වැදගත් වෙනවා. අපි මං කලිනුත් කිව්වා සෑම කෙනෙක්ම බද්දට යටත් වෙනවා. හැබැයි අඩු ආදායම් නම් ගෙවන්න ඕනේ. හැබැයි ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් ගත්තාමත් සමාජයේ ඒ ක්ෂේත්‍රයේ ඉන්න අයත් ආයෝජකයන් අතරත් ප්‍රශ්නයක් පැනනකොට මොකක්ද ජීවිත රක්ෂණ ඔප්පුවේදී අපි දන්නවා කල්පිරෙනකොට නැත්තම් පවාරණය කරනකොට අනතුරකට ලක් වෙනකොට ඔහුට වන්දියක් ලැබෙනවා. ඒක බද්දෙන් නිදහස්. හැබැයි ඒ වගේම යම් අවස්ථාවාදී කණ්ඩායම් විසින් මේ රක්ෂණ ඔප්පුව භාවිත කරගෙන ඒ සඳහා කෙටි කාලීනව අර පොලි ලබා දීම, යම් ප්‍රතිලාභ ලබා දීම, වෙනත් ආකාරයට ආයෝජන ප්‍රතිලාභ ලබා දෙනවා බද්දෙන් නිදහස් කර ගැනීම සඳහා. අපි කවුරුත් දන්නවා තැන්පතුවක් කළොත් ඉපයීම පොලිය මත ඔබගේ ආදායම ලක්ෂ 18 ඉක්මනනවා නම් පොලියෙන් අපි ආය කරගන්නවා. එහෙනම් අපි මෙතෙන්දි සිද්ධ කරන්නේ එවැනි රක්ෂණ ඔප්පුවල හැංගිලා තියෙන අර අපි කියන සාධාරණ බවට ගැටලුවක් වෙන තැන් ආවරණය වෙන විදිහට අනවශ්‍ය ගෙවීම් ඉවත් කිරීම. ඒ වගේම ශ්‍රී ලංකා දජය යටතේ නැව්වල සේවයේ නියුතු පුද්ගලයන් අන නැවතත් සාධාරණ බව. ඔවුන් යම් පුද්ගලයෙක් සේවාකා නියුක්ති කාලය සඳහා පමණක් නේවාසිකයෙක් විදිහට සලකනවා. හැම කාලෙටම නැහැ. ඒ වගේම යම් විදේශිකයෙක් ඒ නැව්වල සේවය කරනවා නම් ඔහු ආදායම් බද්ද ගෙවිය යුතු වන්නේ ඔහු නැවේ ඒ සේවා නියුක්තියෙන් ලබන ආදායම පමණයි. මම මේ උදාහරණයක් දෙකක් පෙන්නුම් කරන්නේ පුංචි කාරණයක් වුණත් කොහොමද මේවා තුළින් ඒ බදු මූලධර්ම ආරක්ෂා වෙලා තියෙන්නේ කියන කාරණේ. බදු ගෙවීමේ පහසුව පිළිබඳව අපි ඉදිරිපත් කළා. අර ඇස්තමේන්තු කරලා ස්ටේට්මන්ට් ඔෆ් එස්ටිමේටඩ් ටැක්ස් පේබල්ස් ඒ ප්‍රකාශය ලබා දීමට අනවශ්‍ය ආකාරයක ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක අපි අයින් කර දානවා. සරල කරනවා. ඉදිරියේදී තාක්ෂණයේ කැඳවල මේක ඔන්ලයින් ක්‍රමවේද හරහා බදු ගෙවීම කියන එක මහා විශාල ගැටලුවක් ඇති කරන්න ඕන දෙයක් නෙමේ සමාජයේ. අපි පියවරෙන් පියවර ඉදිරියට යනවා. තාක්ෂණ යොදාගෙන මේ එකකට එකක් සම්බන්ධ කරගෙන දැන් RMV එක එන්න ඕන. ඉඩම් සම්බන්ධයෙන් කස්ටම් මේ රට ඇතුලේ තියෙන ප්‍රධාන ආයතන අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ අන්තර් සම්බන්ධතාවයේ ගොඩනැගීමේ නීති රීති රාමුවේ තියෙන ගැටලු තියෙනවා නම් ඒවත් වෙනස් කරගෙන ක්‍රමිකව ඉදිරියේදී අදාළ පියවර ගන්නවා. ඒ අනුව ඉතා පහසුවෙන් බදු ගෙවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ වැට් සම්බන්ධයෙන් ඉදිරිපත් කළා මේ ඇත්තටම අද මේ සංසදන වලට අදාළ වෙන්නේ නැති වුණත් කරුණු ඉදිරිපත් කළා. ඒ අනුව මේ 20.5% වැට් ගන්නවා කියලා. ඒක වැරදි. මේ සංශෝධනයක් ඉදිරිපත් කළේ මූල්‍ය සේවාවන් සඳහා පමණක්. වැට් අය කරන්නේ අනේ සාමාන්‍ය වැට් අය කරන විදිහට නෙමෙයි. එතෙන්දි වැට් 118 කුත් අර SSCL එක 2.5 කුත් තියෙනවා. අනිත් බදු වලටත් තියෙනවා. අනිත් භාණ්ඩවලදී බදු අය කරන්නේ පදනම් දෙකකින්. ඒක වෙනදාමක් නම් නිෂ්පාදනයක් නම් 118 අය කරන පදනමත් 2.5 අය කරන පදනමත් දෙකක්. හැබැයි මූල්‍ය සේවාවලදී දෙකටම එක පදනමක්. එහෙනම් වඩා ලේසි වෙනවා අපි දැන් සරල කිරීම සඳහා 18යි 2.5 එකතු කරලා 20.5. તો වැරදි සයක් සමාජගත කරනවා වැට් වලට 125ක් ගන්නවා.
ඔබතුමායි කාලේ තව විනාඩි 2යි කරු
අමතක. මේ කරුණු කාරණා මම ඉදිරිපත් කරන්නේ කරු මූලාසන ආරූඪ මණ්ඩලීතුමනි. මේ අනුව බදු අනුකූලතාවයේ සාධාරණ බව වගේම බදු ගැවීමේ පහසුව විතරක් නෙමෙයි මේ කර්මාන්ත විශේෂයෙන්ම සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට තමුන්ගේ ව්‍යාපාර දිරිගැන්වීම සඳහා ප්‍රධාන සංශෝධන දෙකක් මේක ඉදිරිපත් කරනවා. තින් කැපිටලයිසේෂන් කියන එක ව්‍යාපාර ආයතන තමුන්ගේ ප්‍රාග්ධනය යොදනවට අමතරව ණය ප්‍රාග්ධනය අරගෙන ව්‍යාපාර කටයුතු කරන්නේ. හැබැයි මේ තිබෙන ගැටලුවක් අර්ථකථනයේදී තියෙනවා. ඔවුන්ගේ ඒ කියන්නේ ප්‍රාග්ධනය ගණනය කරනකොට සංචිත අර ඍණ සංචිත තිබුණා නම් ඔවුන්ට ඒ පොලිය අඩු කර ගැනීමෙන් නොහැකියාවක් තිබුණා. ඒ අනුව ඒ தත්ත්වය අපි අයින් කරලා ඒ ආයතන වලට පහසුවෙන් තමුන් ගෙවන ලද පොලිය අඩු කළ හැකි වේදමක් විදියට සලස්සලා තියෙනවා බදු ගෙවීමේ පහසුව. ඒ වගේම තමයි ප්‍රාග්ධන දීමනාව වැඩි කරනවා මිලියන ප්‍රාග්ධන දීමනාව ගැනීමට තිබෙන සීමාව අඩු කරනවා. ඒ කියන්නේ මිලියන 3 ආයෝජනය වෙනුවට ලක්ෂ 2.5 දක්වා පල්ලෙහාට ගෙනෙනවා. ඒ අනුව මේ සංශෝධන වල සාරාංශයේ සමස්තයක් වශයෙන් ගත්තාම බදු මූලධර්ම වැඩි කිරීමත් බදු පදනම පුළුල් කිරීමත් ඒ වගේම ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය විනය ස්ථාවර කර ගැනීමට තියෙන හොඳ පදනමකට අවශ්‍ය කරන සංශෝධන ගණනාවක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒත් එක්කම මම කරුණු කීපයක් ඉදිරිපත් කරන්න ඕනේ. අද දවස පුරාම මේට අදාළ නොවන කාරණා ඉදිරිපත් කළා. මේ අර වාහන ආනයනය සම්බන්ධයෙන් බදු පැනවීම පිළිබඳව වැරදි තොරතුරු ඉදිරිපත් කළා. ඒ වගේම මේ විදේශ විනිමය සම්බන්ධයෙන් ඇත්තටම අපි මේ විදේශ මේ අවස්ථාව වෙනකොට අපිට පාලනය කරන්න බැරි තත්වයකදී ලෝක පරිමාණයෙන් ඇතුළත් යුද්ධයේදී තෙල් මිල ඉහළ යාමත් ඩොලරයට ඇතුළත් ඉල්ලුමත් නිසා යම් තෙරපුමක් යම් පීඩනයක් ඇවිල්ලා තියෙන එක කිසිදු ආකාරයකට මේ රට අර්බුදයට යන දෙයක් නෙමෙයි. අපි ඒක පාලනය කරමින් ඉන්නවා. ඒ නිසා මම අවධාරණය කරනවා මහ ජනතාවටත් ඔබ තොරතුරු පිළිබඳ විශ්ලේෂණය කළ තීන්දුව තීරණ ගන්නකොට බොරු තොරතුරු නොමග යවන තොරතුරු අපිට විශ්වාස කරන්න බැරි තොරතුරු වලට යටත් වෙලා තීන්දුව තීරණ ගන්න එපා. ඔබට සමහර අවස්ථාවලදී මූල්‍ය අලාභ සිදෙන්න දෙයි. මොකද මේ වෙනකොට වෙළඳපළ ඇතුලේ වාහන මිල විශාල වශයෙන් නියලා යනවා කියලා කතිකාවක් ඇති කර ගන්න.
ඔබතුමාගේ කාලය අවසන්යි.
එවැනි දේවල් වලට එවැනි තත්වයක් නිර්මාණය වෙලා ඇත්තේ නැහැ. බොහෝ දුරට මේ වැරදි තොරතුරු ඉදිරිපත් කරන අය මේවල විඳිතයන් බවට පත් වෙන්නේ නැහැ. අත්‍යන විඳිතයන් බවට පත් වෙන්නේ මේ වැරදි තොරතුරු දියා තී බලලා ඉවරලා වැරදි තීන්දුව තීරණ ගන්න අය. විදේශ විනිමය සම්බන්ධෙනුත් ඔබ කලබල වෙලා අනවශ්‍ය විදිහේ මේ මුදල් ආයෝජන කිරීම විදේශ වෙළඳපළ මැදිහත් වීම කටයුතු වලින් ඔබට යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. වඩාත් හොඳ වෙන්නේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයකදී වඩාත් සාමූහිකව ඒ තියෙන තොරතුරු මත කටයුතු කිරීම මිසක් විශ්වාස කරන්න බැරි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුත් වැරදි ප්‍රකාශات පිළිබඳ විශ්වාස කරන්න එපා කියන අදහසත් යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සභාව එකඟද?
ආයි.
කාරක සභාව. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පළවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
සභාපතිතුමනි පළවෙනි වගන්තිය පළවෙනි පිටුව වරාණ ඇතුළේ අංක 1 24 වෙනි පේළිය ඉවත් කරන්න දෙවන පිටුව අංක 2 පළවෙනි පේළිය සහ දෙවනි පේළිය ඉවත් කරන්න
පළවෙනි වගන්තිය සංශෝධන සහිතව සභාවයකද?
ආයි.
දෙවන වගන්තිය සභාවයකද?
ආයි.
තුන්වන වගන්තිය සභාවයකද?
ආයි.
හතරවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
11 වන පේළියේ සිට 27 වන පේළිය දක්වා වූ පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කරන්න.
හතරවන වගන්තිය සංශෝධන සහිතව සභාවයකද?
ආයි.
පස්වන වගන්තිය සභාවයකද?
ආයි.
හයවන වගන්තිය සභාවයකද?
ආයි.
හත්වන වගන්තිය සභාවයකද?
ආයි.
අටවන වගන්තිය සභාවයකද?
ආයි.
නවවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
අංක 1 හයවන පේළියේ සිට 33 වෙනි පේළිය දක්වා වූ පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කරන්න. 2 පළවෙනි පේළියේ සිට 32 වෙනි පේළිය දක්වා වූ පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කරන්න. 3 පළවෙනි පේළියේ සිට 6 වෙනි පේළිය දක්වා වූ පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කරන්න.
නවවන වගන්තිය සංශෝධන සහිතව සභාවයකද?
ආයි.
10වන වගන්තිය සභාවයකද?
ආයි.
11 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
11 වෙනි වගන්තිය 11 වෙනි පිටුව 27 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පාත දැක්වෙන කොටස ආදේශ කරන්න. ලබන ආයෝජන කාණ්ඩයේ නේවාසික වීසා.
11 වන වගන්තිය සංශෝධන සහිතව සභාවයකද?
ආයි.
12 වන වගන්තිය සභාවයකද?
ආයි.
13 වන වගන්තිය සභාවයකද?
ආයි.
14 වන වගන්තිය සභාවයකද?
ආයි.
15 වන වගන්තිය සභාවයකද?
ආයි.
16 වන වගන්තිය සභාවයකද?
ආයි.
17 වන වගන්තිය සභාවයකද?
ආයි.
18 වන වගන්තිය සභාවයකද?
ආයි.
19 වන වගන්තිය සභාවයකද?
ආයි.
20 වන වගන්තිය සභාවයකද?
ආයි.
21 වන වගන්තිය සභාවයකද?
ආයි.
22 වන වගන්තිය සභාවයකද?
ආයි.
23 වන වගන්තිය සභාවයකද?
ආයි.
24 වන වගන්තිය සභාවයකද?
ආයි.
25 වන වගන්තිය සභාවයකද?
ආයි.
26 වන වගන්තිය සභාවයකද?
ආයි.
27 වන වගන්තිය සභාවයකද?
ආයි.
28 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
28 වෙනි වගන්තිය 27 වෙනි පිටුව අංක 1 පස්වන පේළිය සිට 29 වෙනි පේළිය දක්වා 29 වෙනි පේළිය දක්වා වූ පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කරන්න. 28 වෙනි පිටුව අංක 2 පළවෙනි පේළිය සිට 28 වෙනි පේළිය දක්වා වූ පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කරන්න. 29 වෙනි පිටුව අංක 3 තුන්වන පේළියේ සිට 8 වෙනි පේළිය දක්වා වූ පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කරන්න.
28 වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
29 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
30 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
31 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
31 වෙනි වගන්තිය 32 වන පිටුව අංක 1 22 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. වෙත ඉදිරිපත් කරනු ලැබිය හැකිය. එසේ වුවද බදු ගෙවන්නා විසින් 139 වෙනි වගන්තිය ප්‍රකාර ගෙවිය යුතු බද්ද පිළිබඳව පරිපාලන සමාලෝචනයක් ඉල්ලා සිටිනු ලැබ ඇති හෝ 140 වෙනි වගන්තියේ පළවෙනි උපවගන්තිය ප්‍රකාර බදු අභ්‍යාචනා කොමිෂන් සභාවට අභ්‍යාචනය කරනු ලැබ ඇති අවස්ථාවකදී සහ එම ඉල්ලීම විභාග වෙමින් පවතින අවස්ථාවකදී එවැනි සහතිකයක් ඉදිරිපත් කරනු නොලැබිය යුතුය. 34 වෙනි පිටුව අංක දෙක දහවන පේලියේ සිට 14 වෙනි පේලිය දක්වා වූ පේලි එම පේලි දෙකද ඇතුළුව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. පිළිබඳව තීරණය කිරීමට හෝ ඒ නඩු කටයුතු දින 30ක් ඉක්මවන.
31 වගන්තිය සංශෝධන සහිතව සභාවේකඟද?
ආයි.
32 වගන්තිය සභාවේකඟද?
ආයි.
33 වගන්තිය සභාවේකඟද?
ආයි.
34 වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. මේ දින 30 කියන එක දින 90 කියන එක තමයි අපි සඳහන් කරලා තියෙන්නේ. එහිදී අවස්ථාවක් දෙන්න දින 30කින් දඩයක්, දින 60කින් තවත් දඩයක්, දින 90කදී එතකොට හිතාමතා මගහරන කට්ටිය අනිවාර්යෙන් මේකට අසු වෙනවා. 39 වෙනි පිටුවේ 34 වගන්තිය 17 වෙනි ඡේදයේ පරිච්ඡේදයේ 185 A1 13 වෙනි පේලි ඉවත්කොට පහත වගන්තිය ආදේශ කරන්න. සිට දින 90ක් ඇතුළත ඒ තැනැත්තා විසින් මේ කියන ඒ සංශෝධනය. දෙවැනි සංශෝධනය ගරු සභාපතිතුමනි, වංචනික ලෙස හිතාමතාම පැහැරහරින්නෙකු ඒකට මැදිහත් කරගන්න ආකාරය සම්බන්ධයෙන් අපි සංශෝධනය ඉදිරිපත් කරනවා. 39 පිටුව 34 වගන්තිය 17 වෙනි පරිච්ඡේද 185 A2 19 සිට 22 දක්වා පේලි ඉවත්කොට පහත වගන්තිය ආදේශ කරන්න. වංචනික හේතු මත 1 වන වගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරලා දැන්වීමට අනුකූලව කටයුතු ලෙස අපෝසත් වන යම් කියන ආදේශ සංශෝධනය ඉදිරිපත් කරනවා. ඒ වගේම 39 පිටුව 34 වගන්තිය 17 වෙනි පරිච්ඡේද 185 A3 31 වෙනි පේලියෙන් ඉක්බිතිව පාත පරිදි නව උපවගන්තියක් ඇතුළත් කරන්න. 3 යම් තැනැත්තෙකු පසුගිය වසර තුළ 3 ඇතුළත මෙම පනතේ 17 වෙනි පරිච්ඡේද යටතේ පෙරදී දඩුවමකට එලෙරක් දඩයකට යටත් වී සිටියේ නම් මිස කොමසාරිස් ජනරල්වරයා 185 A2 වගන්තිය යටතේ ක්‍රියා නොකළ යුතුයි යන සංශෝධන ඉදිරිපත් කරනවා.
ගරු අමාත්‍යතුමා, සභාව එම සංශෝධනයට එකඟද?
එකඟ නැහැ.
34 වන වගන්තිය ඇති සැටියෙන් සම්මත වූ බව සඳහන් කරමි. 'RE නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මන්ත්‍රීතුමන්ගේ සංශෝධනයට යටත්ව
අපි විරුද්ධත්වය ප්‍රකාශ කරන එකට ඒක සටහන් කරන්න කියලා ඔබතුමන් ඉල්ලා හිටනවා.
34 වන වගන්තිය ඇති සැටියෙන් සම්මත වූ බව සඳහන් කරමි. 35 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
36 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
37 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
38 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
39 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
40 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
41 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
42 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
43 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
44 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
45 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
51 වෙනි පිටුව 16 වෙනි පේලිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. අයන්න 2025 මාර්තු මාස 31 වෙනි දිනෙන් අවසන් වන.
45 වන වගන්තිය සංශෝධන සහිතව සභාවේකඟද?
ආයි.
46 වෙනි වගන්තිය සභාවේකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාවේකඟද?
ආයි.
නාමය සභාවේකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. 3 වෙනි වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් 3 වෙනි වර කියවිය යුතුයි යෝජනා කරමි. තවද කෙටුම්පතේ සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ අනුශාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත තුන්වර වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.